දෙනුවර අධ්‍යාපන කලාපේ රංගම මහාවිද්‍යාලයේ ආචාර්ය රෝෂිත කරන්නාගොඩ මහතා සූදානම් වෙලා ඉන්නවා. ඉතිහාසය පිළිබඳව ඔබව දැනුවත් කරන්න මෙතෙන් සිට.
ආදරණීය දුවේ පුතේ, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම පිළිබඳව කියන මාතෘකාව පිළිබඳව ඔබ දන්නවා දරුවනේ, මීට කලින් අපි 1818 කරල්ලත් 1848 දෙවන නිදහස් අරගලයත් ඉතාමත් සරලව සහ පුළුල්ව ඔබත් එක්ක සාකච්ඡා කරා. මම හිතනවා දැන් දරුවනේ ඒ පාඩම් දෙක ඔබට හොඳට පැහැදිලි වෙන්නට ඇති කියලා. ඉතින් අද අපි කතා කරමු දරුවනේ, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටවීම කියන මාතෘකාව පිළිබඳව. මම අද උත්සාහ කරනවා මේ පාඩමෙන් වැඩි ප්‍රමාණයක් ඔබ වෙත ආවරණය කරන්නට. ඉතින් හොඳට සංනිවේදනය කරගන්න, හොඳට ඇහුම්කන් දෙන්න. ඔබ හොඳ ඇහුම්කන් දෙන්නෙක් බවට පත් වුණහම පාඩම ඔබේ හිතට දැනෙනවා දරුවනේ. ඒ නිසා බොහොම අවධානයෙන් යුතුව අපේ පාඩමට සවන් දෙන්න. අපි දන්නවා බ්‍රිතාන්‍යයන් ආසියාවට පැමිණියේ ආර්ථික වාසි බලාගෙන. ප්‍රධාන වශයෙන්ම දරුවනේ, බ්‍රිතාන්‍යයන් ආසියාවට එන්නේ ආර්ථික වාසි බලාගෙන. විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයන් ආසියාවේ වෙළඳ කටයුතු වල නිරත වීමේ අපේක්ෂාවෙන් තමයි ආසියාවට පැමිණෙන්නේ. මුලින්ම බ්‍රිතාන්‍යයන් ආසියාවට ආවට මුල් කාලයේදී ඒගොල්ලන්ගේ අවධානය ලංකාව කෙරෙහි යොමු වුණේ නැහැ. ඒක ඔබ හොඳින් මතක තියාගන්න. ඒ කියන්නේ බ්‍රිතාන්‍යයන් ආසියාවට ආපු මුල් කාලයේදී ඒගොල්ලන්ගේ අවධානය දරුවනේ ලංකාවට යොමු වුණේ නැහැ. ඒගොල්ලන්ගේ අවධානය ගොඩාක් දුරට යොමු වුණේ දරුවනේ ඉන්දියාවට. ඒගොල්ලෝ මුලින්ම ආසියාවට ඇවිල්ලා ඉතා උපක්‍රමශීලීව මදුරාසිය, බොම්බාය, කල්කටාව වගේ ප්‍රදේශ කීපයක වෙළඳ මධ්‍යස්ථාන පිහිටවා ගත්තා. එතකොට බ්‍රිතාන්‍යයන් ආසියාවට ඇවිල්ලා ඉන්දියාවේ වෙළඳ මධ්‍යස්ථාන පිහිටවාගෙන වෙළඳ කටයුතු කරගෙන යන්න පටන් ගත්තා දරුවනේ. ඒත් එක්කම දරුවනේ ප්‍රංශවරුන්ද ඉන්දියාවට ආවා. ප්‍රංශවරුනුත් ඉන්දියාවට ඇවිල්ලා පොණ්ඩිචේරි, කරිකාල්, චන්ද්‍රනගර් වගේ ප්‍රදේශවල වෙළඳ මධ්‍යස්ථාන පිහිටවාගෙන කටයුතු කරන්න පටන් ගත්තා. දැන් එතකොට බ්‍රිතාන්‍යයන්, ලම්දේසීන්, පෘතුගීසීන්, ප්‍රංශවරුන් ආසියාවේ වෙළඳ කටයුතු වල නිරත වෙනවා. මේගොල්ලෝ අතර පුදුමාකාර තරඟයක් වෙළඳාම සම්බන්ධයෙන් තිබ්බා. විශේෂයෙන්ම දරුවනේ, බ්‍රිතාන්‍යයන් හා ප්‍රංශවරුන් අතර ආසියාවේ වෙළඳාම සම්බන්ධව පුළුල් තරඟයක් පැවතියා. එතකොට ඒගොල්ලෝ උත්සාහ කළේ ආසියාවේ වෙළඳ බලය තහවුරු කරගන්න. ප්‍රංශවරුනුත් බ්‍රිතාන්‍යයනුත් උත්සාහ කළේ ආසියාවේ වෙළඳ බලය තහවුරු කරගන්න. මොකද දරුවනේ, බ්‍රිතාන්‍යයන් දැක්කා ලන්දේසීන් ආසියාවේ වෙළඳාමෙන් විශාල ලාභයක් ලබනවා. ඒක බ්‍රිතාන්‍යයන් දැක්කා. බ්‍රිතාන්‍යයන් දකිනවා ලන්දේසීන් ආසියාවේ වෙළඳ කටයුතු වල නිරත වීමෙන් විශාල ලාභයක් ලබා ගන්නවා. ඉතින් ඉංග්‍රීසීන්ටත් ඕන වුණා ලන්දේසීන් වගේම ආසියාවේ වෙළඳ කටයුතු වල නිරත වෙලා ආර්ථික වාසි ලබා ගන්න. ඒ පරමාර්ථයෙන් බ්‍රිතාන්‍යයන් ඉන්දියන් සාගරයට එනවා දරුවනේ. එතකොට බ්‍රිතාන්‍යයන් මුලින්ම ආසියාවට ඇවිල්ලා ඉන්දියන් සාගරයට ඇවිල්ලා ටික කාලයක් ගියාට පස්සේ ඒගොල්ලන්ගේ අවධානය ලංකාව දෙසට යොමු වෙනවා. එහෙනම් දැන් අපි බලමු බ්‍රිතාන්‍යයන්ගේ අවධානය ලංකාව දෙසට යොමු වුණේ ඇයි කියලා. මං ඔබට පැවසුවානේ මුලින්, බ්‍රිතාන්‍යයන් ආසියාවට ආපු මුල් කාලයේදී ඒගොල්ලන්ගේ අවධානය දරුවනේ ලංකාවට යොමු වුණේ නැහැ. නමුත් ටික කාලයක් යනකොට බ්‍රිතාන්‍යයන්ගේ අවධානය ලංකාවට යොමු වෙනවා. ඒ කරුණු කීපයක් නිසා. විභාගිත දරුවනේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඔබෙන් අහනවා. බ්‍රිතාන්‍යයන්ගේ අවධානය ලංකාවට යොමු වීමට බලපෑ හේතු පැහැදිලි කරන්න. අන්න එවැනි ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් ඔබ වෙත විභාගෙදී යොමු වුණොත් ආන් ඒ ප්‍රශ්නෙට ඔබ දෙන උත්තරය අපි දැන් සාකච්ඡා කරමු. මෙන්න මේකයි දරුවනේ, බ්‍රිතාන්‍යයන්ගේ අවධානය ලංකාව කෙරෙහි යොමු වීමට බලපෑ ප්‍රධාන හේතුවක් තමයි දරුවනේ ලංකාවේ පිහිටීම. ඔබ දන්නවා ශ්‍රී ලංකාව ඉන්දියාවට ආසන්නයෙන් ඉන්දියන් සාගරයේ මැද මධ්‍යස්ථව පිහිටලා තියෙන්නේ. ඉතින් බ්‍රිතාන්‍යයන් කල්පනා කරනවා ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මධ්‍යස්ථව පිහිටා තිබෙන නිසා ඉන්දියන් සාගරයේ නාවික කටයුතු මෙහෙයවීමට හොඳ මධ්‍යස්ථානයක් තමයි ශ්‍රී ලංකාව කියන්නේ. ඒ කියන්නේ දරුවනේ ශ්‍රී ලංකාවේ ඉඳගෙන මුළු ආසියාවම පාලනය කරන්න ඉංග්‍රීසීන්ට පහසුයි. ශ්‍රී ලංකාව කේන්ද්‍රස්ථානය කරගෙන ආසියාව පාලනය කිරීම ඉංග්‍රීසීන්ට පහසුයි. එතකොට ඉංග්‍රීසීන්ගේ අවධානය ශ්‍රී ලංකාව කෙරෙහි යොමු වීමට බලපාපු ප්‍රධානතම කාරණයක් තමයි දරුවනේ ශ්‍රී ලංකාවේ පිහිටීම. ශ්‍රී ලංකාව ඉන්දියාවට ආසන්නයෙන් පිහිටා තිබීමත් බෙංගාල බොක්ක ඇතුළු ඉන්දියාව අවට මුහුදු කලාපේ නාවික හා වෙළඳ කටයුතු පාලනයට ලංකාව හොඳ මධ්‍යස්ථානයක් වීමත් ඉංග්‍රීසීන්ට අතිශයින් වැදගත් වුණා. ඒ නිසා ඉංග්‍රීසීන්ගේ අවධානය ගොඩාක් ලංකාවට යොමු වෙන්නේ ලංකාවේ පිහිටීමේ තියෙන වැදගත්කම නිසා. ඉන්දියන් සාගරයේ මධ්‍යස්ථව ලංකාව පිහිටලා තියෙන නිසා ලංකාව කේන්ද්‍රස්ථානය කරගෙන වෙළඳ, නාවික හා ආරක්ෂක කටයුතු ක්‍රියාත්මක කරන්න බ්‍රිතාන්‍යයන්ට හුඟක් පහසුයි කියලා බ්‍රිතාන්‍යයන් තේරුම් ගන්නවා. ඒ නිසා බ්‍රිතාන්‍යයන්ගේ අවධානය ශ්‍රී ලංකාවට යොමු වෙනවා. ඊළඟට දරුවනේ මේ බ්‍රිතාන්‍යයන්ගේ අවධානය ලංකාව කෙරෙහි යොමු වීමට බලපෑ තවත් ප්‍රධාන හේතුවක් තමයි දරුවනේ ඔබ දන්නවද? කුරුඳු ඇතුළු ස්තරම්ම වර්ගයේ කුළුබඩු ලංකාවෙන් ලබාගත හැකිවීම. මේ වෙනකොට දරුවනේ කුරුඳුවලට ලෝක වෙළඳ පොලේ ලොකු ඉල්ලුමක් තිබ්බා. විශේෂයෙන්ම දරුවනේ යුරෝපීය ජාතිකයන් තුළ කුරුඳුවලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතින් දරුවනේ ඉංග්‍රීසීන් දකිනවා කුරුඳු ඇතුළු ස්තරම්ම වර්ගයේ කුළුබඩු ලංකාවෙන් ලබා ගන්න පුළුවන්. මේ වෙනකොට ලංකාවේ කුරුඳු වෙළඳාමේ ආධිපත්‍ය ලන්දේසීන් සතුව තිබිලා තියෙනවා. ලන්දේසීන් කුරුඳු වෙළඳාමෙන් අධික ලාභ ලබනවා ඉංග්‍රීසීන් දකිනවා දරුවනේ, බ්‍රිතාන්‍යයන් දකිනවා. ඉතින් බ්‍රිතාන්‍යයන් කල්පනා කරනවා ලංකාවේ ස්තරම්ම වර්ගයේ කුරුඳු ඇතුළු කුළුබඩු ලබා ගන්න පුළුවන්. ඒ නිසා ලංකාව දෙස ඒගොල්ලන්ගේ අවධානය යොමු කරනවා කුරුඳු ඇතුළු ස්තරම්ම වර්ගයේ කුළුබඩු ලබා ගැනීමේ අපේක්ෂාවෙන්. ඔබ දන්නවද යුරෝපා ජාතිකයන් කුරුඳු හැඳින්වුවේ මනමාලියක් ලෙස? යුරෝපා ජාතිකයන් කිව්වේ මොනවද? අපි කුරුඳු නැමැති මනමාලිය සොයා ආසියාවට ආවා කියලා. එතකොට යුරෝපා ජාතීන්ට කුරුඳු කියන්නේ මනමාලියක්. ඒ කියන්නේ ඒ තරම්ම යුරෝපා ජාතීන්ට කුරුඳු වැදගත් වෙනවා. ඉතින් ඉංග්‍රීසීන් දකිනවා, බ්‍රිතාන්‍යයන් දකිනවා දරුවනේ කුරුඳු ස්තරම්ම වර්ගයේ කුරුඳු සහ කුළුබඩු ලංකාවෙන් ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඇද්දල මුතුමැණික් වගේ දේවල් ලංකාවෙන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ලංකාව යටත් කරගත්තොත් ලංකාවෙන් ගොඩාක් ආර්ථික වාසි ලබා ගන්න පුළුවන් බව ඉංග්‍රීසීන් දකිනවා. එහෙනම් බ්‍රිතාන්‍යයන්ගේ අවධානය ලංකාව කෙරෙහි යොමු වීමට බලපෑ තවත් ප්‍රධානතම හේතුවක් තමයි දරුවනේ කුරුඳු ඇතුළු ස්තරම්ම වර්ගයේ කුළුබඩු නේද ලංකාවෙන් ලබාගත හැකිවීම, ආර්ථික වාසි ලබා ගන්න පුළුවන් වීම. ඊළඟ හේතුව තමයි දරුවනේ අතිශයින්ම වැදගත් හේතුවක්, බ්‍රිතාන්‍යයන්ගේ අවධානය ලංකාව කෙරෙහි යොමු වීමට බලපෑ ප්‍රධානතම හේතුවක් තමයි දරුවනේ ලංකාවේ ත්‍රිකුණාමල වරාය. ඔබ දන්නවද ඈත අතීතයේ ඉඳන්ම බටහිර ජාතීන් ත්‍රිකුණාමල වරාය කෙරෙහි ගොඩාක් අවධානයෙන් හිටපු බව. ඈත අතීතයේ විතරක් නෙවෙයි දරුවනි, අදටත් බටහිර රටවල් ත්‍රිකුණාමල වරාය කෙරෙහි ගොඩාක් අවධානයෙන් ඉන්නේ. හේතුව මොකක්ද කියලා ඔබ දැනටමත් දන්නවා. මොකද්ද? ලෝකයේ තියෙන ස්වභාවිකම වරායක් තමයි දරුවනේ ත්‍රිකුණාමල වරාය. ඉතින් මේ ත්‍රිකුණාමල වරායේ තියෙන වැදගත්කම ඉංග්‍රීසීන් දකිනවා දරුවනේ, බ්‍රිතාන්‍යයන් දකිනවා. ත්‍රිකුණාමල වරාය බ්‍රිතාන්‍යයන්ට බොහෝ සෙයින් වැදගත් වෙනවා තමන්ගේ වෙළඳ හා නාවික කටයුතු පවත්වාගෙන යන්න. මේ ත්‍රිකුණාමල වරායේ තියෙන වැදගත්කම නිසා බ්‍රිතාන්‍යයන්ගේ අවධානය ශ්‍රී ලංකාව කෙරෙහි යොමු වෙනවා දරුවනේ. අපි බලමු ඇයි බ්‍රිතාන්‍යයන්ට ත්‍රිකුණාමල වරාය වැදගත් වෙන්නේ කියලා. ඔබ දන්නවද? මෙන්න මේ නිසා තමයි බ්‍රිතාන්‍යයන්ට ත්‍රිකුණාමල වරාය වැදගත් වෙන්නේ. විශාල නෞකා සතුරන්ට නොපෙනෙන ආකාරයට නැංගුරල්ලා තියන්න පුළුවන් ත්‍රිකුණාමල වරාය. විශාල නෞකා සතුරන්ට නොපෙනෙන ආකාරයට හංගලා තියන්න පුළුවන් ත්‍රිකුණාමල වරාය. ඒ විතරක් නෙවෙයි දරුවනි, ඊසාන දිග මෝසම් සුලන් කාලේ නැව් ආරක්ෂා කර ගැනීමට ත්‍රිකුණාමල වරාය යොදා ගන්න පුළුවන්. නැත්තම් සුලි සුලන් වලින් ඊසාන දිග මෝසම් සක්‍රීය වුණාම නැව් වලට හානි වෙනවා. ඉතින් අර සුලි සුලන් වලින් ඊසාන දිග මෝසම් වලින් නෞකා ආරක්ෂා කරලා තියා ගන්න පුළුවන් දරුවනේ ත්‍රිකුණාමල වරාය. ඒ වගේම දරුවනේ මේ ත්‍රිකුණාමල වරාය පිහිටලා තියෙන්නේ බෙංගාල බොක්කට මූණලා. බෙංගාල බොක්කට මුහුණලා ත්‍රිකුණාමල වරාය පිහිටා තියෙන නිසා ඉංග්‍රීසීන්ට හුඟක් වැදගත් වෙනවා ත්‍රිකුණාමල වරාය. මොකද බෙංගාල බොක්ක ආශ්‍රිතව දරුවනේ බ්‍රිතාන්‍යයන් හා ප්‍රංශවරුන් අතර නිරන්තරයෙන් ගැටුම් ඇති වුණා. ඉතින් බ්‍රිතාන්‍යයන් කල්පනා කරනවා ප්‍රංශය හා ඇතිවන ගැටුම්වලදී අබලන්වන නෞකා නැවත අලුත් වැඩියා කරගන්න නම් වරායක් ඕනේ. ඒකට හොඳම වරාය තමයි දරුවනේ ත්‍රිකුණාමල වරාය. ඔබට පැහැදිලිනේ? එහෙනම් බ්‍රිතාන්‍යයන්ගේ අවධානය ශ්‍රී ලංකාව කෙරෙහි යොමු වීමට බලපෑ ප්‍රධානතම හේතු කීපයක් අපි අඳුරගත්තා. මොනවාද දරුවනේ ඒ හේතු කීපය? පළවෙනි එක තමයි විශාල නෞකා සතුරන්ට නොපෙනෙන ආකාරයට නැංගුරල්ලා තියන්න පුළුවන් දරුවනේ ත්‍රිකුණාමල වරාය. දෙවෙනි එක තමයි ඊසාන දිග මෝසම් සුළං වලින් නෞකාවලට සිදුවන හානිය අවම කරගන්න පුළුවන් ත්‍රිකුණාමල වරාය තුළින්. අනිත් එක තමයි දරුවනේ ත්‍රිකුණාමල වරාය බෙංගාල බොක්කට මුහුණලා පිහිටා තියෙන නිසා බ්‍රිතාන්‍යයන්ට ත්‍රිකුණාමල වරාය අතිශයින්ම වැදගත් වෙනවා. ඒ වගේම දරුවනේ බ්‍රිතාන්‍යයන් කල්පනා කරනවා ත්‍රිකුණාමල වරාය ප්‍රංශවරුන් එහෙම අල්ලගත්තොත් අපිට ලොකු බාධාවක් වෙයි. කතන්දරය ඇත්ත. ත්‍රිකුණාමල වරාය ප්‍රංශවරුන් එහෙම අල්ලගත්තොත් බ්‍රිතාන්‍යයන් කල්පනා කරනවා ඒක අපිට ලොකු බාධාවක්. ඒ නිසා මේ ත්‍රිකුණාමල වරායේ තියෙන වැදගත්කම බ්‍රිතාන්‍යයන්ට අතිශයින්ම වැඩි වුණා දරුවනේ. මෙන්න මේ කියන ප්‍රධාන හේතු කරණ කොටගෙන දරුවනේ ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍යයන්ගේ අවධානය යොමු වෙනවා. එතකොට දැන් ඔබට මෙතෙක් කතා කරපු පාඩම පිළිබඳව ඔබට මං හිතනවා හොඳ පැහැදීමක් ඇති කියලා. එතකොට දැන් ඔන්න බ්‍රිතාන්‍යයන්ගේ අවධානය ශ්‍රී ලංකාව දෙසට යොමු වෙලා. බ්‍රිතාන්‍යයන්ගේ අවධානය දැන් ඔන්න ශ්‍රී ලංකාව දෙසට යොමු වෙලා. ඉතින් මේ වෙනකොට දරුවනේ අපි දැන් කතා කරමු ලංකාවේ පසුබිම. මේ වෙනකොට දරුවනේ ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය තහවුරු කරගෙන ඉන්නේ ලන්දේසීන්. ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය මේ වෙනකොට තහවුරු කරගෙන ඉන්නේ කවුද දරුවනේ? ලන්දේසීන්. ලන්දේසීන්ට ඉතා ශක්තිමත් නාවික බලයක් තිබ්බා. අපි දැක්ක දරුවනේ සමහර අවස්ථාවල ඉංග්‍රීසීන් පවා පරාජය කිරීමට හැකියාව තියෙන නාවික බලයක් ලන්දේසීන් සතුව තිබ්බා දරුවනේ. සමහර සටන්වලදී ලන්දේසීන් හමුවේ ඉංග්‍රීසීන් පැරදිච්ච අවස්ථා තියෙනවා. ඒ නිසා ලන්දේසීනොත් ශක්තිමත් නාවික ජාතියක් දරුවනේ. එතකොට ඉංග්‍රීසීන් ලංකාවට එනකොට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය සම්පූර්ණයෙන්ම තහවුරු කරගෙන හිටියේ කවුද දරුවනේ? ලන්දේසීන්. ලංකාවේ වැවෙන කුරුඳු වලින් උපරිම ආර්ථික ලාභ ලබා ගත්තේ කවුද? ලන්දේසීන්. ඉතින් ලන්දේසීන්ව එළවන්ට උඩරට රජුරවන්ට ගොඩාක් අවශ්‍ය වුණා. විශේෂයෙන්ම කීර්ති ශ්‍රී රාජසිංහ රජුරෝ ඉංග්‍රීසීන් වෙත වගේම ප්‍රංශවරුන් වෙතද දූතයන් යැව්වා. මොකටද? මුහුදුබඩ ප්‍රදේශවල ඉන්න ලන්දේසීන්ව එළවන්ට කීර්තිසී රාජසිංහ රජුරෝ ප්‍රංශවරුන්ගෙන් මෙන්ම ඉංග්‍රීසීන්ගෙනුත් උදව් පැතුවා. මොකද රජුරවන්ට ඕනේ වුණේ කොහොමහරි මේ මුහුදුබඩ ප්‍රදේශවල ඉන්න ලන්දේසීන්ව එළවන්ට. ඉතින් දරුවනේ, ලන්දේසීන්ව එළවන්ට නම් ලන්දේසීන් වගේම නාවික හමුදා බලයක් තියෙන තවත් ජාතියකගේ සහාය ගන්න ඕන. ඒ නිසා උඩරට රජුරෝ ලන්දේසීන්ව එළවන්න ප්‍රංශ ජාතිකයන්ගේ වගේම ඉංග්‍රීසි ජාතිකයන්ගේ සහාය ගන්න උත්සාහ කරා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට දරුවනේ දූතයන් 3 දෙනෙක් උඩරට රජුරුව හම්බ වෙන්න එනවා මේ ගැන කතා කරගන්න. බ්‍රිතාන්‍ය ජාතික දූතයන් 3 දෙනෙක් උඩරට රජුරුව හම්බ වෙන්න එනවා. 1762 දී ජෝන් පයිබස් උඩරටට එනවා. 1782 දී හියු බොයිඩ් උඩරටට එනවා. 1795 දී රොබර්ට් ඇන්ඩ්‍රූස් උඩරටට එනවා. ඇවිල්ලා රජුරුවත් එක්ක සාකච්ඡා කරනවා. රජුරුවන්ගේ පරමාර්ථය ඉංග්‍රීසීන්ගේ සහාය අරගෙන ලන්දේසීන්ව මුහුදුබඩ ප්‍රදේශවලින් එළවන එක. එතෙන්දී ජෝන් පයිබස් උඩරටට එනකොට උඩරට රජුරුව තමයි කීර්ති ශ්‍රී රාජසිංහ රජු. හියු බොයිඩ් සහ රොබර්ට් ඇන්ඩ්‍රූස් උඩරටට එනකොට උඩරට පාලකයා තමයි රාජාදි රාජසිංහ රජු. ඉතින් දරුවනේ, මේ දූත ගමන්වල පරමාර්ථය වෙන්නේ රජුත් එක්ක සම්බන්ධතා පවත්වාගෙන යාම. නමුත් දරුවනේ, රජුගේ පරමාර්ථය ඉංග්‍රීසීන්ගේ සහාය ලබාගෙන ලන්දේසීන් නෙලවන එක. හැබැයි ඉංග්‍රීසීන් එක්වරම ඒකට කැමති වුණේ නැහැ. හේතුව මොකද්ද දන්නවද දරුවනේ? ලන්දේසීනුයි ඉංග්‍රීසීනුයි බොහෝම සහයෝගයෙන් කටයුතු කරපු අවස්ථා තිබ්බා. සමහර අවස්ථාවල දරුවනේ ත්‍රිකුණාමල වරාය පවා පාවිච්චි කරන්න ඉංග්‍රීසීන්ට අවසර දෙනවා ලන්දේසීන් විසින්. ඒ නිසා ලන්දේසීන්ට එරෙහිව එකවරම යුද්ධයකට යන්න, ගැටුමකට යන්න ඉංග්‍රීසීන් කැමති වෙන්නේ නැහැ. නමුත් රජුට ඕන වෙන්නේ ඉංග්‍රීසීන් ලව කොහොම හරි ලන්දේසීන්ව එලව ගන්න. කොහොම නමුත් මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි මේ වෙනකොට ලංකාව තුල පැවතියේ. එතකොට මෙන්න මේ කාලේ දරුවනේ ජාත්‍යන්තර දේශපාලනය තුළ ලොකු වෙනසක් වෙනවා. දැන් ඔන්න ඔබට මම ලංකාවේ පැවති පසුබිම කියලා දුන්නා. විශේෂයෙන්ම උඩරට රජුරුවන්ට අවශ්‍යතාවයේ තිබ්බේ මුහුදුබඩ ප්‍රදේශවල ජීවත් වන, මුහුදුබඩ ප්‍රදේශවල බලය තහවුරු කරගෙන ඉන්න ලන්දේසීන්ව එළවන්න. ලන්දේසීන්ව එළවන්න උඩරට රජුරෝ ඉංග්‍රීසීන්ගේ සහාය පැතුවා. නමුත් ඉංග්‍රීසීන් එකවරම ලන්දේසීන් එක්ක ගැටුමකට යන්න කැමති වුණේ නැහැ. ඔන්න ඕක තමයි ලංකාවේ තිබ්බ පසුබිම. මෙන්න මේ කාලේ දරුවනේ, ඔබ දන්නවා ප්‍රංශ විප්ලවය ඇති වෙනවා ලෝකේ. 1789 වර්ෂයේදී ප්‍රංශ විප්ලවය ඇති වෙනවා. ප්‍රංශ විප්ලවය ඇති වුණාට පස්සේ අපි ප්‍රංශ විප්ලවය පිළිබඳව ඉදිරියේදී විස්තරාත්මකව රසවත්ව කතන්දරයක් වගේ කතා කරනවා. ලෝක ඉතිහාසයේ පෙරලියක් කරපු විප්ලවයක් තමයි ප්‍රංශ විප්ලවය දරුවනේ. ප්‍රංශ විප්ලවය සිදු වෙනවා 1789. 1789 දී මේ ප්‍රංශ විප්ලවය සිදු වුණාට පස්සේ බලයට පත්වෙන නව ආණ්ඩුව, ප්‍රංශයේ බලයට පත්වන නව ආණ්ඩුව 1794 දී ඕලන්දේ ආක්‍රමණය කරනවා. කවුද? ප්‍රංශය 1794 දී දරුවනේ ඕලන්දේ ආක්‍රමණය කරනවා. ඕලන්දේ තමයි දරුවනේ ලන්දේසීන්ගේ මව් රට. එතකොට ප්‍රංශය ඕලන්දේ ආක්‍රමණය කරනවා. ප්‍රංශය විසින් ඕලන්දය ආක්‍රමණය කරාට පස්සේ ඕලන්දයේ පාලකය වන පස්සෙනි විලියම් රජු ආරක්ෂාව පතා බ්‍රිතාන්‍යයට පලා යනවා. ඔන්න වෙච්ච සන්තෑසිය. මොකක්ද වුණේ? ප්‍රංශය ඕලන්දේ ආක්‍රමණය කරාට පස්සේ ඕලන්දයේ පාලකය වන පස්සෙනි විලියම් රජු ආරක්ෂාව පතා බ්‍රිතාන්‍යයට පලා යනවා. ඉතින් දැන් ඔන්න ඕලන්දය යටත් වෙනවා ප්‍රංශයට. මේ වෙලාවේ ඔබ දන්නවා ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශත් තියෙන ලන්දේසීන් සතුව. ඉතින් බ්‍රිතාන්‍යයන් කල්පනා කරනවා ඕලන්දය ප්‍රංශවරුන් යටතට පත්වෙච්ච නිසා ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශත් ප්‍රංශවරුන් යටතට පත්වෙන්න පුළුවන්. එහෙම වුණොත් තමන්ට ලොකු අවාසියක් වෙන්නේ. ඒ නිසා බ්‍රිතාන්‍යයන් උපක්‍රමශීලීව පස්සෙනි විලියම් රජුගෙන් ලියුමක් ගන්නවා. මොනවද දරුවනේ මේ ලියුමේ තියෙන්නේ? පස්සෙනි විලියම් රජුගෙන් බ්‍රිතාන්‍යයන් ගන්න ලියුමේ තියෙන්නේ ලන්දේසීන් සතුව පවතින මුහුදුබඩ ප්‍රදේශ ඉංග්‍රීසීන්ට බාර දෙන්න කියලා. ලන්දේසීන් සතුව තියෙන මුහුදුබඩ ප්‍රදේශ ඉංග්‍රීසීන්ට බාර දෙන්න කියලා තමයි මෙන්න මේ ලියුමේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ ලියුම බ්‍රිතාන්‍යයන් ගන්නවා කාගෙන්ද? පස්සෙනි විලියම් රජුගෙන්. පස්සෙනි විලියම් රජුගෙන් මේ ලියුම ලියන්නේ දරුවනේ බ්‍රිතාන්‍යයේ කිව් මාලිගාවේ ඉඳන්. මේ ලියුම ලියන්නේ බ්‍රිතාන්‍යයේ කිව් මාලිගාවේ ඉඳන්. ඒ නිසා දරුවනේ මේ ලියුමට කියනවා කිව් ලිපිය කියලා. පස්වෙනි විලියම් රජුරෝ කිව් මාලිගාවේ සිට මේ ලිපිය එවූ බැවින් ඔය ලිපියට අපි කියන්නේ දරුවනේ මොකක් කියලාද? කිව් ලිපිය කියලා අපි හඳුන්වනවා. එහෙනම් කිව් ලිපිය එවනවා. ඒ කාලේ ඔන්න දැන් පස්වෙනි විලියම් රජුරෝ කිව් මාලිගාවේ ඉඳන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය තහවුරු කරගෙන ඉන්න ලන්දේසීන්ට ලියුමක් එවනවා ඉංග්‍රීසීන් අතේ. මොකද ඒ ලියුම කිව් ලිපිය. මොනවාද දරුවනේ මේ කිව් ලිපියේ තියෙන්නේ? ලන්දේසීන් සතුව තියෙන මුහුදුබඩ ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි ඉංග්‍රීසීන්ට බාර දෙන්න කියලා තමයි මේ පස්වෙනි විලියම් රජුරුවන්ගේ කිව් ලිපියේ තියෙන්නේ. ඉතින් ඉංග්‍රීසීන් මේ කිව් ලිපිය ගෙනල්ලා දෙනවා ඒ කාලේ ලන්දේසි ආණ්ඩුකාරවරයාට. 1795 දී තමයි දරුවනේ මේ සිද්ධිය සිදුවෙන්නේ. කිව් ලිපිය ගෙනල්ලා දෙනවා ලන්දේසි ආණ්ඩුකාරවරයාට. ඒ කාලේ ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාරවරයා තමයි දරුවනේ ෆන් එංගල්බෙක්. ෆන් එංගල්බෙක්. ඉතින් අපෙන් කෙටි ප්‍රශ්නයක් අහන්න පුළුවන් ෆන් එංගල්බෙක් පිළිබඳව. ඉතින් ෆන් එංගල්බෙක් කියන මේ ලන්දේසි ආණ්ඩුකාරවරයා ලන්දේසි ආණ්ඩුකාරවරයා ඒ ලියුමේ තියෙන ආකාරයට තමන්ගේ ප්‍රදේශවලට ඉංග්‍රීසි හමුදාව ඇතුල් කරගන්න එක ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ ලන්දේසීන් සතුව තියෙන ප්‍රදේශ ඉංග්‍රීසීන්ට බාර දෙන එක ප්‍රතික්ෂේප කරනවා. ඒකේ මූලිකාංගය තමයි, පළවෙනිම කරුණ තමයි දරුවනේ, ලන්දේසීන් සතුව තියෙන ප්‍රදේශවලට ඉංග්‍රීසි හමුදාව ඇතුල් කරගත යුතුයි කියලා ඉල්ලීමක් තියෙනවා. ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා දරුවනේ ෆන් එංගල්බෙක්. එතකොට කිව් ලිපියේ සඳහන් ආකාරයට ෆන් එංගල්බෙක් කියන ලන්දේසි ආණ්ඩුකාරවරයා කටයුතු කළේ නැති නිසා මොකද වෙන්නේ දරුවනේ? 1795 අගෝස්තු මාසයේදී ඉංග්‍රීසීන් සතුව තිබ්බ ත්‍රිකුණාමලයට පහර දෙනවා. ඉංග්‍රීසීන් සතුව තිබ්බ ලන්දේසීන් සතුව තිබ්බ ත්‍රිකුණාමලයට පහර දෙනවා දරුවනේ. පහර දීලා ත්‍රිකුණාමලය අල්ලා ගන්නවා. මේ අවස්ථාවේදී ලන්දේසීන් කොන්දේසි විරහිතව ඉංග්‍රීසීන්ට යටත් වෙනවා. ඊළඟට දරුවනේ මඩකලපුව, මුලතිව්, පේදුරුතුඩුව, යාපනය, මන්නාරම වගේ සියලුම බලකොටු කෙටි කාලයකින් ඉංග්‍රීසීන් යටතටපත් වෙනවා. ඒ වගේම 1796 වෙනකොට කොළඹ හා ගාල්ල බලකොටුත් ඉංග්‍රීසීන් යටතටපත් වෙනවා. දැන් මොකද වුනේ? ලන්දේසීන් සතුව තිබ්බ සියලුම මුහුදුබඩ ප්‍රදේශ ඉංග්‍රීසීන් විසින් යටත් කරගන්නවා.